శాంత భండార గారు మంత్రమా, వనజీవి వన సంరక్షణ
మంత్రి.
కథానాయకతమని ఆ ప్రశ్న ఓవు ఆయక మే వినిట శ్రీ లంకావే స్వాభావిక వనాంతర ప్రమాణే ములుబిం ప్రమాణే సీటు విసి నమే దశమ దిక్కి ఆ దిక్క శ్రీ లంకావే పెవతీయుతువన వన గణత్వే కవరేద వెడివన జనగానే అనువత్ లగ్విమే భూమి ప్రమాణే అనువత్ క్రియా క్రీమట అవశ్య వ్యత ఇదిరి వెడ పిలువల లెస సీటు తిస్పాక్ ఇలెక్క కరాయామట అపేక్షిత వినవా ఆ తున అవశ్య వన గణత్వ నమతి నాం ఏ సపురాగనీమట వెడ పిలువలక్ సకస్కరతి బేద ఎన్న ఉతుమా మీ సభ దన్న వన ఆవరణ ఏలదమీమే వ్యాపృతి అటతే హెక్టార్ హెటపందా సారసియాక్ నెవద వన వనాంతర కిరీమట బలాపొరుత్తు అదాల నువే ఏ
గారు కథానాయకుతుమని స్తుతి గారు ఎమత్తుమాట విశేషం అప్పి దాన్నవా అప్పే రటే వనగణత్వ వార్షికవ విశాల వశేన్ అడుమీ పవతిన్ని తేనిసా గారు ఎమత్తుమని అభిదాన లోకే అద రటవల్ గణనావక ఆక్సిజన్ కృత్రిమ ఆక్సిజన్ పావిచ్చుకరణ సిద్ధు ఎలా తీయను తేనిసా అప్పి దాన్ ప్రధాన వశం మార్గ పద్ధతి అద విశాల దీవును క్లబ్ మీ పవతిన ఏ మార్గ మహామార్గ అమాత్యాంశ పరాత్ మార్గ డిపార్ట్మెంట్ ఈ సిఆల్ లెక్క సాకచ్చా గల్ల మార్గ దిపస రుక్రోపణ వెడసరహన క్రియాత్మక కరాండ ఒకతుమాగి అమాత్యాంశ అనిత్ అమాత్యాంశ ఏకాబద్ధ వ్యాపృతి క్రియాత్మక కరోత్ మంగితాన్ని కాలోచితాయి గేల విశ్వాసకరణ ఎపిలి వంద అవధానం కన్నా అది
అంతుమా ఇక క్రియాత్మక వినవా దనటమ మహామార్గ అమాత్యాంశ సంబంధం ఎలా ఏ సందా వ్యాపృత్యా విశాల వ్యాపృత్యా కిరీగిన అనాతరతురే సమృద్ధి సా క్షేమ ప్రాదేశిక లేఖం కార్యాలయ సమగ సాకచ్ఛా కరమి ఏ సందా వెడపిలువల క్రియాత్మక కరమి
ఇలా కారణే గారు ఎమత్తుమని మగి దేవిని అతురు ప్రశ్న ఇతామ సంవేది కారణ విశేషం అపే రటే కుర్నా డిస్ట్రిక్ట్ కే బహులో తీయనో ఇవాగే మణి డిస్ట్రిక్ట్ లో తిబ్బనో విశేషం ఔర్దు హెటగట వడా పదించి ఇదాం పసుగే కాలే మెనుం కటయుతు కరలా ఏవో వన సంరక్షణ డిపార్ట్మెంట్ కేలా కీవా ఏవో ఔర్దు హెటగట వడా పదించి దాన్ మధ్యమ అతివేగి మార్గే అపే విశేషం దమదినే మెతు అని కొట్టాసియారా తమ విశాల ప్రమాణయక్ యాన్ని ఏ ఇడాం వలట అద వంది గన్న విధియాక్ నే ఏ ఆట బలపత్ర తీయనో నమోత్ ఏవాట వన సంరక్షణ ఇక అర మెనుం కటయుతు కరుపు నిసా అద వంది గండత్ బే ఉంటే అయితే పిలిబంద లొక ప్రశ్నయక్ ఎత్తు వేలా తీయనో మాకి దాని మీకు రట పురామ తీయన తత్వయాక్ ఏనిసా అతిగారు జనాధిపత్యం అపి దెక్క ఉపదేశ లబాదున్న మే ఇడాం ఒప్పు లబాదిన్న కఠినమి కీలా ఏ పిలిబంద చక్లైకు నిగుత్తున నమోత్ ఏ చక్లైకే నెవత మంగ్ దన్న విధియట దనువత్ విధియట నెవతేక నెవతిలా తీయనో మై దాని మేతుల విశాల జనతావాక్ పీడనింగ్ ఇన్ని ఏసా మే పీడనే నెతికిరీమ సదహా కరుణాకర్ల అబుతుమాగే మధ్యత్వమింగ్ ఏ వసర హెటగడ త్వడ పారంపరిక పదించి ఆయట ఇడం ఒప్పు లబాదీమే వెడపిలివుల క్రియాత్మక కరణాది కేల దనగానికి
సంగేది కళాపయాన్ తుల హనునాగత్ ఇడం పిలిబందవ ఏ సందా అవశ్య కటితు కర కెరీగని అనవా ఏ సందా అవశ్యతావే ప్రముఖతావే అబుతుమా కీనికట లబాదీని సూదనగా
ఓమి స్తుతి దిలీప్ పెద్దారచి గారు మంత్రితుమా గ్రామత్తుమా సహ నాగరిక సంవర్ధన
మంత్రి.
గారు కథానాయకుతుమని ఉత్తర ఎతుమాగే పాలవిని ప్రశ్నేట ఉత్తరే ఓవు దిదాస్ పహలవే సీట దిదాస్ విశ్వ దక్వా జాతిక నివాస సంవర్ధన అధికారి విసిన్ ఆరంభ కర్లాద నివాస వ్యాప్తి సంఖ్యావ దిదాస్ పాన్సి హెట దేకాయి ఇలాగట ఆ ప్రశ్నే అంక ఎక్క ఏ సందహా హంబంతొట డిస్ట్రిక్ట్ సందహా నివాస గమ్మాన తున్సియతిస్తున్నాయి ఏకమ అంక దెక ప్రశ్నేట ఉత్తరే అసు హతరాయి అంక తున ప్రశ్నేట ఉత్తరే దెసియ హతలిస్ నమే అయి అంక హతర ప్రశ్నేట ఉత్తరే వెన్నే అసు హతరాయి పహ ప్రశ్నేట ఉత్తరే ఓవు దెసియ హతలిస్ నమే అయి అదాలను
స్తుతి మాకు పలువుని ప్రస్తుతమై అర నివాస అధికారి హరహా అర ఇండియావెంగ్ ఆధార్ లబా దీపు గమ్మాన రాసియక్ హంబంతుర్ డిస్ట్రిక్ట్ ఇది కదా తీయను ఇవై පළවෙනි ලක්ෂය දීලා තියෙනවා ඒ ඉඳලා ඒ අනිත් ආධාර සල්ලි දීලා නැහැ හැබැයි ඒ ඒ ප්‍රශ්නේ තමයි වැඩිපුර බලපාන්නේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ජලය අපි අපේ අමතුමා විසින් විවෘත කරපු ගම්මානවල සියල්ලම ජලය මම්මාවත් විදුලිය ලබා දීලා තමයි අපි විවෘත කරේ ඒ මැතිවරණය ආව පස්සේ නතර වෙච්චයි අද විදුලියක් නැහැ පාරු සදල නැහැ ජලයක් නැහැ ගම් පදිංචිත කට්ටිය අසන තත්ත්වෙට පත් වෙලා තියෙනවා ඉතින් මේකට මොකද දෙන පිළිතුර
ගරු කථානායකතුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ඔබ තමුන්නාන්සේලාගේ රජයේ කාලේ ඒ නිවස හැදුවට පස්සේ තමයි ඉන්දියානු රජයෙන් ඒ මුදල ඒ පුද්ගලයාට එවන්නේ. එතකොට පින්තූරයක් යවපුවාම මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතව හා සම්බන්ධ වෙලා නිවාස සංවර්ධන අධිකාරියෙන් මුදල් ගෙන්නා ගැනීම කරන්නේ. ඉතින් මේක ඇත්තටම ඉතාම දිලිඳු දුප්පත් නැති බැරි මිනිස්සුන්ට තමයි මේ ඉඩ මේ නිවාස ආධාරය ලබා දෙන ඉන්දියානු රජයෙන්. ඒ නිසා ඒගොල්ලන්ට මුදල ලැබුණට ලැබෙන්න කලින් නිවස හදාගන්න බෑ. ඒ නිසා දැන් අපි නව රජයේ වැඩපිළිවෙලක් අනුව ගරු අගමැතිතුමා යෝජනා කරලා ඉන්දියානු රජයට යෝජනා කරලා තියෙනවා මේ ඉතුරු මුදල් ඒ නිවස ආරම්භ කරන්න මුදල් එවන්න. එතකොට ඒගොල්ලන්ට මුදල ලැබිලා තමයි නිවසේ වැඩ පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඒක ඉස්සරහට අපිට ක්‍රියාත්මක කරලා ඒ ඉන්දියානු රජයේ සහයෝගයෙන් ඒ කටයුතු කරගන්න පුළුවන් ඒකම ඔබ තමුන්නාන්සේ ආපු දෙවෙනි ප්‍රශ්නෙට නම් උත්තරේ තියෙන්නේ මේ නිවාස ගම්මාන දැන් බලන්න 333ක් ඔබේ දිස්ත්‍රික්කේ එතකොට මේ 333න් ඔබ තමුන්නාන්සලා හදලා තියෙන 2015 ඉඳන් 20 වෙනකන් 84යි විවෘත කරලා බාර දීලා තියෙන්නේ එතකොට ඒවට ඔබ තමුන්නාන්සලා කියනවා වගේ පාරවල් තොටවල් ටික හදලා තියෙනවා හැබැයි ඒ පාරවල් තොටවල් හදලා තියෙන මේ 333 ඉතුරු සල්ලිවල එතකොට පළාත් පාලන ආයතන විදුලිය ජලය මේවා වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කරලා තියෙනවා දැන් දෙවෙනි ඊළඟ ඔබ තමුන්නාන්සලාට ඊළඟ වැඩ කටයුතු කරගන්න මුදල් නැහැ මේකේ ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැති නිසා තමයි ඇස්තමේන්තුවේ හැටියට බිලියන 4කට වැඩි මුදලක් මේකට ඕන වෙනවා එතකොට බිලියන 4ේ මුදල නැතුව බිලියන 1500 2000ක් තමයි මේ වෙනුවෙන් යොදවලා තියෙන්නේ ඒ නිසා දැන් මේ ජනතාවට පදිංචි වෙන්න බෑ පදිංචි වෙන්නේ නැතුව අපිට විදුලිය දෙන්නත් ජලය දෙන්නත් මංමාවත් හදන්නත් බෑ. ඒ නිසා ඒ ගම්මාන ව්‍යාපෘතිවල සියලු යටිතල පහසුකම් වෙනුවෙන් අයවැය එකක දිවත් ඔබ තමුන්නාන්සලා මුදල් වෙන් කරගෙන නැහැ. මුදල් වෙන් කරගන්නේ නැතුව නිවසක් වෙනුවෙන් විතරයි මුදල් වෙන් කරගෙන තියෙන්නේ. ඒ නිසා දැන් අපි නව රජයෙන් ඒවා ඔබ තමුන්නාන්සලා ඉදිරිපත් කරන තොරතුරුත් ඒ ඉල්ලුම් කරුවන්ගේ තොරතුරුත් අනුව ඒ ගම්මාන වලට ඒ වැඩ කටයුත්ත 21 වසර සඳහා අපි යෝජනා කරගෙන යනවා.
නායතුලනි මුදල් වෙන් කරගත්තේ නැහැ ඔවට. අපේ එමතුමා මේ මුදල් ලබාගෙන තමයි නිවාස අධිකාරිය හරහා තමයි මම්මාවත් විදුලිය ජලය ලබා දුන්නේ. ලබා දෙලා තමයි විවෘත කරේ. දැන් අලුත්යෙන් විවෘත කරන් තියෙන ඒවට තමයි ඔබ අවස්ථාවේ තියෙන්නේ.
අපිට නිවාස අධිකාරිය තොරතුරේ පැහැදිලිවම තියෙනවා. නෑ ඒක තමයි නිවාස අධිකාරියට පවරලා තියෙන වගකීම තමයි නිවස හදලා දෙන එක. ඒකේ විදුලිය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයට වගකීම දීලා තියෙනවා. ඒකේ ජලය සම්බන්ධයෙන් ජල සම්පත් මණ්ඩලයට වගකීම දීලා තියෙනවා. පළාත් පාලන ආයතනයේ වගකීම අරගෙන තියෙනවා මංමාවත් ඉදි කරන්න. හැබැයි ඔබ තමුන්නාන්සලා කරලා තියෙන්නේ නිවස හදන්න තියෙන මුදල් මේවා ඒ ප්‍රමාදය නිසා කඩිනමින් කරගන්න යොදවලා. ඒ නිසා දැන් අනිත් අර මුල් ගල තියපු මිනිස්සයාට ගේ හදාගන්න බෑ. ඒ මිනිස්සයා එතනින් එහාට යන්න නිවාස අධිකාරියෙ මුදල් නැහැ. ඒ නිසා මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් වෙන විදිහට වෙන් කරගන්න නැතුව නිවාස හදපු නිසා තමයි මේක හම්බන්තොට විතරක් නෙවෙයි මුළු රටේම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා 100කට මුදල් වෙන් කරගෙන 1000ක් හදනවා. ඒ අනුව තමයි හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව තමයි දැඩිම අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අනිත් දිස්ත්‍රික්කවල මෙච්චර නිවාස ගම්මාන කරලා නැහැ. හම්බන්තොට විතරක් 333ක්. හැබැයි 333න් ගරු මන්ත්‍රීතුමා 84යි හදලා තියෙන්නේ. 84යි හදලා තියෙන්නේ. ඒ නිසා 84ක් හදලා දැන් 240 ගණනක ජනතාව අද මහපාරේ ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි ගරු විපක්ෂ නායකතුමා මැතිවරණයට හම්බන්තොට යන්නේ නැතුව කොළඹට ආවේ. හම්බන්තොට ඉන්නේ නැතුව කොළඹට ආවේ අර ජනතාවට වෙච්ච අසාධාරණ හින්දා. මොකද නැත්තේ? අපි පෙන්වන්නම් ඒ ජනතාවගෙන් ඡන්ද ගන්න පුළුවන් නම් එහෙන් එන්න තිබුණා. ඒ නිසා 249 එක වගකීම ගරු අගමැතිතුමා අරගෙන තියනවා දැන් ඒ වෙනුවෙන් දැන් වැඩ කටයුතු කරමින් පවතිනවා. ඒක තමයි නිවාස ඇමතිතුමා.
හරි.
එතුමාට එතුමාට දැන එතුමාට උවමනාව තියෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මන්තුමා. හරි. දැන් ප්‍රශ්න දෙකම ඇහුවනේ. හරි බොහොම ස්තුතියි. හරි. ඔබතුමා ප්‍රශ්න දෙකම ඇහුවා. දිලිප් ප්‍රදාර
එතුමාගේ විපක්ෂ නායකතුමා තමයි ලක්ෂ පහට ගිවිසුම අත්සන් කරගත්තේ. හැබැයි දුන්නේ 20000යි ලක්ෂයයි එකහමාරයි මුදල්. ඔබතුමා හරියටම හරි. හැබැයි වර්තමාන අගමැතිතුමා නිවාස ඇමති වෙච්ච ගමම්ම මුළු රටේම එහෙම මුදල් අය කරන එක නවත්තන්න කියලා එතුමගෙම ලිපියකින් නිවාස අධිකාරියෙන් සභාපතිවරයාටත් ඒ අධ්‍යක්ෂකවරුන්ටත් දැනුම් දුන්නා. අරන් තියෙන්නේ ලක්ෂණයි ලක්ෂයට හදන්න ලක්ෂ පහකට සල්ලි ගන්න එපා කියලා. දැන් ඒ ක්‍රමය ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ තමුන්නාන්සේලාගේ යුගයේ තමයි පහකට අස්සම් කරලා එකක් දීලා පහක් ගත්තේ.
හරි බොහොම ස්තුතියි. දැන් හරිනේ. දැන් හරි උතුමයි. මුසාමෙල් මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
මම ආලා කතා නායකතුමනි.
අර කතා නායකතුමනි උත්තරය ආයන්න එක පිළිතුර ඇමුණුම එක වශයෙන් මම සභාගත කරනවා. උත්තරය ආයන්න දෙක පිළිතුර මම ඇමුණුම දෙක සැටියට මේ සභාගත කරනවා. උත්තරය ආයන්න තුන පිළිතුර ඇමුණුම තුන හැටියට සභාගත කරනවා. උත්තරය ආ රුපියල් මිලියන 44යි ආයන්න නොයසේ නම් මේ මන්ද පැන නොනගී.
බොහොම ස්තුතියි. තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්තුමා වාරි මාර්ග මන්තුමාගේ ඇසීමට.
අහනවා කතා නායකතුමනි. කතා නායකතුමනි පිළිතුර එකට පිළිතුර හම් 28ක් තියෙනවා. සභාගත කරන්නද?
ඔන්නෑ. ගරම තුන.
රක්ෂිතයන් 28ක් තියෙනවා. සභාගත. බොහොම ස්තුතියි. දෙවැනි එක ප්‍රශ්න අංක දෙකට පිළිතුර එකී රක්ෂිතවලට අයිති ඉඩම් ප්‍රමාණය කොපමණද කියන එකට පිළිතුර ඊතකී වැව්වා ඇලරක්ෂිත විශාල සංඛ්‍යාවන් බොහොමයක වැව්රක්ෂිත සීමා සහ ඇලරක්ෂිත සීමාවන් සඳහා දෙපාර්තමේන්තු මායිම්ගල් යුදා දෙපාර්තමේන්තුව මායිම්ගල් යුදා වෙන් කර ඇතත් එක් එක් රක්ෂිත මායිම් තුල ඇති නිශ්චිත ඉඩම් ප්‍රමාණයන් මැනීමක් සිදු කර නොමැත. ප්‍රශ්න ආ අනවසර වගාකරුවන් පිළිබඳව පිළිතුර ඔව්. ඈ පිළිතුර වැව්වා ඇලරක්ෂිත සීමාවන් උල්ලංඝනය කරමින් අනවසර වගාකරුවන් විසින් විටින් විට වගා හා සත්ව පාලන කටයුතු වලට ඇතුල් වීම වාර්තා වූ වහාම එම අනවසර වගාකරුවන් ඉවත් කර රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිරන්තරවම කටයුතු කරමින් පවතී. උදාහරණ වයඹ පළාතේ නිකවරදී දිසා අධිකරණයේ අංක 121 ඉරාක් ඇල ඉරාක් ඉඩම් දරන නඩුව පවරා මේවන විටත් විභාගයෙන් පවතී. ඉදිරියේදීද අවශ්‍යතාවය මත අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇත. ඈ නොයසනා මේ මන්ද පිළිතුර අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි මෙවැනි වාරිමාර්ග රක්ෂිත සහ ඒ වාරිමාර්ග පෝෂණ කලාපයන් දූෂණය කිරීම සාමාන්‍ය නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැදින් ගලාගෙන යන ප්‍රසිද්ධ ජලමාර්ගයක් තමයි දැදුරෝය. මේ දැදුරෝය සංරක්ෂණය කර ගැනීම සඳහා උසාවි තීන්දුවකුත් තියෙනවා. ඒකේ වැලි ඉවත් කිරීම හා සම්බන්ධව පනවපු තහනමක් තියෙනවා. හැබැයි දැන් අපි දකිනවා මුළු දැදුරෝය දිගටම ඒ ඌරු තුළ දැදුරෝය තුළ විශාල වශයෙන් වැලි ගාවාරමක් සිද්ධ වෙමින් යනවා. මේ පිළිබඳව ඔබතුමා දැනුවත්ද? මේ සඳහා ඔබතුමා මේ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන එක මයි පළවෙනි ප්‍රශ්නේ.
මේක මේ දිවින පුරා තියෙන වැව් සහ ගංගාවල් වලට තියෙන ප්‍රශ්නයක්. මේ දිවින පුරා විශාල පරිමාණයේ වැව් අපිට වාරිමාර්ග පාර්මෙන්තුවට 75ක් තියෙනවා. මධ්‍යම පරිමාණයේ වැව් 160ක් තියෙනවා. හමුණු 113ක් තියෙනවා. උස්සාන වාරිමාර්ග 5ක් තියෙනවා. මේවා ඒ වගේම 19282ක් කිලෝමීටර ඇල මාර්ග පද්ධතියක් තියෙනවා. 9352 කෘෂි මාර්ග තියෙනවා. ඉතින් මේවා ඔක්කොම නඩත්තු කරන්නේ වාරිමාර්ග පාර්මේන්තුව. දැන් අපි පහුගිය දවස්වල සාකච්ඡා කළ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අවශ්‍ය නීති රීස් සකස් කරන, ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මේ ඒ දෙපාර්තමේන්තුවට තියෙන බලතල මෙවැනි කටයුතු කරනකොට ඒ නිසා අලුත් පනතක් සකස් කරමින් තියෙනවා. ඉදිරියේදී අපි ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අනවසර වැලි ගන්න උදවියට අවශ්‍ය නීතිමය කටයුතු කරන, ඒ වගේම ඊට පස්සේ ඒ අවශ්‍ය චක්‍රලේඛ නිකුත් වෙලා තියෙනවා. වැලි ගන්න වැලි පොළවල් නම් කරලා තියෙනවා. ඒවා මහවැලි අධිකාරිය, වාරිමාර්ග පාර්මේන්තුව, පරිසර පිළිබඳව කමිටුවක් විසින් අධීක්ෂණය කරනවා. ඒ අනුව තමයි වැලි ගන්න අවසර දීලා තියෙන්නේ. පුද්ගලයන් ඉල්ලන වැලි ගන්න ඉල්ලන අවසර ලබා දෙන්නේ නැහැ.
එතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වාරිමාර්ග හා සම්බන්ධයි. ඔබතුමා ඉතාමත්ම හොඳ, අපි දන්න හැටියට බෞද්ධයෙක්, බොහොම බෞද්ධ වත් පිළිවෙත් රකින බොහොම දැහැමි නායකයෙක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා. අර මෙතන මේ කිඹුලාවල මන්සන්ධියේ තියෙන ජලාශේ, කිඹුලාවල මන්සන්ධියේ ජලාශේ අර ඇවිදින මන්තිරුවට මැදි වෙලා තියෙන, මට මතකයි පාටලී කැම්පේක රණවක ඇමතුමා ඒ ජලාශේ තුළ බෞද්ධ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා. හැබැයි අද උදේ මම ඇවිදිනකොට දැක්කා එකේ ලොකු බෝඩ් එකක් ගහලා බේකරි ඇට් ද ලේක් කියලා, දැන් ඒක බේකරි කාර්යයකට බදු දීලා තියෙනවා. දැන් බෞද්ධ මධ්‍යස්ථානයක් හැටියට තිබිච්ච ඒ කිඹුලාවල මන්සන්ධිය තියෙන ජලාශේ, ඒකේ මැද්දේ පාටලී කැම්පේක රණවක ඇමතිවරයාගේ පාලන පහුගිය පාලන කාලය තුළ බෞද්ධ මධ්‍යස්ථානයක් හැටියට බෞද්ධ පුස්තකාලයක් හැටියට ඉදි කරනු ලැබූ ඒ ගොඩනැගිල්ල, ඒක බොහොම මනහර ලස්සන තැන. ඒක දැන් අද දාලා තියෙනවා බේකරි ඇට් ද ලේක් කියලා. දැන් බේකරි කාර්යයකට ඒ බෞද්ධ මධ්‍යස්ථානයේ බදු දීලා තියෙනවා. ඉතින් මම අහන්නේ මේ බෞද්ධාගම නගා සිටවනවා අයයි කියලා මේ පැමිණිච්ච ආණ්ඩුවක් තුළ විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට ඔබතුමා මේක සාධාරණද, මේක හොඳයිද, මේක පිළිබඳ ඔබතුමාගේ අදහස?
මම මේ කියන්නේ අර පහුගිය කාලේ 3-4 පාරක් ගිලා බස් එක පිළිබඳවද?
අන්නකොට කීක අවස්ථාවක් ගිලා බහ නැවත ආපහු එක ගොඩනගන.
මන්ත බම කඩකට මේ පිළිබඳ මම දන්නේ නැහැ. මම ඔබතුමා තවුල් වුණාද? මේ පිළිබඳව මම සොයලා බලලා එහෙම දෙයක් තියෙනවා නම් වහා මම හිතන්නේ මේක වර්තමාන ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා කාලේ තමයි මේ සියලු ඒ ප්‍රදේශය සංවර්ධනය කරේ. ඉතින් ඒ කාලේ එතන පොඩි ජලාශයක් තිබුණා වගේ මට මතකයි. ඊට පස්සේ ඉදිවෙච්ච ගොඩනැගිල්ලක් දැන් තියෙනවා. ඒක මෙතෙක් කල් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. නමුත් ඔය කියන කාරණාව, ඒකේ අරමුණ පරමාර්ථය මොකද්ද, ඒකට වෙනස්ව යම් දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක මං සොයලා බලලා මං දැක්.
හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. 27-2 ප්‍රශ්නේ විපක්ෂ නායකතුමා.
හොඳයි, බොහොම ස්තුතියි.
විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, දැනට පැතිරමින් පවතින COVID-19 වෛරස් පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වූ බවට ජනමාධ්‍ය වෙතින් වාර්තා වුවද, එම කර්මාන්ත ශාලාවට COVID-19 වෛරසයේ පැමිණි ආකාරය පිළිබඳව රජය විසින් මෙතෙක් රටට හෙලිකොට නොමැත. මෙම පසුබිම යටතේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට මෙම වෛරසයේ පැමිණි ආකාරය පිළිබඳව නොයෙකුත් ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද, ප්‍රචාරය වූ අතර එයින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ කීර්ති නාමයට බලවත් හානියක් සිදු වී ඇත. බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය යටතේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් යම් පිරිසක් පැමිණි බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර එලෙස පැමිණි පිරිස තම අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් නොවූ බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. මම ඒ නිවේදනය සභාගත කරනවා, හැන්සාත්ගත කරනවා. ගරු කථානායකතුමනි, දේශීය කර්මාන්තයක් මෙන්ම විදේශ විනිමය ගෙනෙමින් රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වන මෙම ආයතනය මත වරද පටවා නිශ්ශබ්දව සිටීමට රජයට කිසිදු හැකියාවක් නොමැත. පෞද්ගලික ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයට රටේ පොදු නීතිය උල්ලංඝනය කොට මෙරටට යම් පිරිසක් ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාවක් නොමැති අතර යම් හේකින් ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත යම් පිරිසක් ගෙන්වූයේ නම් හා එම පිරිස නිරෝධායන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කළේ නම් එහි වගකීම එම ආයතනය පමණක් නොව රජය විසින්ද භාරගත යුතුයි. එම නිසා මෙම සිද්ධිය පිළිබඳ සත්‍ය කරුණු වහාම ජනතාවට හෙළි කළ යුතුව ඇත. එසේම වර්තමාන කෝවිඩ් පොකුරේ ආරම්භය පිළිබඳව රජය මෙතෙක් කරුණු අනාවරණය කොටගෙන නොමැති නම් එය මහජනතාවගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වන අතර ඉදිරියේදී දැඩි වෙසනකාරී තත්ත්වයකට අපරට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. අරු කථානායකතුමනි, මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙමි. 1. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමු COVID-19 ආසාදිතයා වාර්තා වූයේ කවදාද? එම ආසාදිතයාට COVID-19 වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව අනාවරණය කොටගෙන තිබේද? එසේනම් ඒ පිළිබඳව මෙම ගරු සභාවට දැනුවත් කරන්නේද? නොයසේනම් ඊට හේතු කවරේද? 2. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් හමු වූ පළමු COVID-19 ආසාදිතයාට එම වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයාගෙන නොමැති නම් එය රජයේ බරපතල දුර්වලතාවයක් බවත් ඒ හේතුවෙන් රටේ සමස්ත ජනතාවගේ ජන ජීවිතයේ බරපතල තර්ජනයකට ලක්ව ඇති බව රජයේ පිළිගන්නේද? එසේනම් මේ සම්බන්ධව රජයේ ගනු ලබන පියවර මොනවාද? නොයසේනම් ඊට හේතු මොනවාද? 3. 20/29/22 දින ඉන්දියාවේ සිට මෙරටට බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය යටතේ ගුවන් යානාවක් පැමිණියේද? එසේ ගුවන් යානාව පැමිණියේ නම් 1. එම ගුවන් යානයට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දුන්නේ කවුරුන් විසින්? එම ගුවන් යානයේ පැමිණි මගීන් සංඛ්‍යාව කොපමණද? එම ගුවන් යානෙන් මෙරටට ඉන්දිය ජාතිකින් පැමිණියේද? එසේනම් එම සංඛ්‍යාව කොපමණද? එම ගුවන් යානයේ පැමිණි මගීන් නිරෝධායනය වූ කාල සීමාව කොපමණද? ඔවුන් නිරෝධායනය වූ ස්ථානය හෝ ස්ථාන මොනවාද? එම නිරෝධායන ක්‍රියාවලිය සිදු වූයේ කාගේ අධීක්ෂණය යටතේද? ඔවුන් නිරෝධායනය නොවුනේ නම් ඊට හේතු මොනවාද? 4. COVID-19 වෛරසය පාලනය කළ බවට උදම් අනමින් නිසි සැලකිල්ලකින් හෝ අවධානයකින් යුතුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වෛරසයේ ව්‍යාප්තිය නැවත වරක් ආරම්භ වූ බව රජය විසින් පිළිගනු ලබන්නේද? එහි සම්පූර්ණ වගකීම රජය විසින් බාරගනු ලබන්නේද? නොයසේනම් ඊට හේතු මොනවාද? 5. මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතින්ගේ ආශ්‍රිතින් වන ඇඟලුම් කම්හල් සේවිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකින් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා රැගෙන යාමේදී ඔවුන්ට ඒ සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා නොදී ඔවුන් රැගෙන යාමට කටයුතු කොට ඇති බවත් ඔවුන් රැගෙන යාමේදී හා නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමේදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන බවටත් ඔවුන්ට ආහාර හා ජලය වැනි මූලික අවශ්‍යතාවයන් හෝ නිසි පරිදි නොලැබෙන බවටත් ඔවුන්ගේ ඥාතීන් හා ආශ්‍රිතීන් විසින් සිදු කරනු ලබන චෝදනා පිළිබඳව රජයේ ස්ථාවරයේ මෙම ගරු සභාවට පැහැදිලි කරන්නේද? 6. නැවත වරක් COVID-19 අර්බුදය උද්ගත වීමේ හේතුව හා රජයේ අතිශයින් දුර්වල ආර්ථික කළමනාකරණය හමුවේ රටේ ජනතාවගේ එදිනෙදා ජනජීවිතය හා ආර්ථික කටයුතු මුළුමනින්ම ඇනහිට තිබෙන බව රජය විසින් පිළිගනු ලබන්නේද? මේ පිළිබඳව රජය විසින් ගනු ලබන පියවර මොනවාද? නොයසේ නම් ඊට හේතු මොනවාද? 7. මෙම පසුබිම යටතේ ජනතාවගේ ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව රජය විසින් පිළිගනු ලබන්නේද? එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වන්නේ නම් තාවකාලික පියවරක් වශයෙන් ආර්ථික අපහසුතාවයන් ඇති සියලු පවුල් සඳහා මාසිකව රුපියල් 20,000ක දීමනමක් ලබා දීමට රජය කටයුතු කරන්නේද? නොයසේ නම් ඊට හේතු මොනවාද? ස්තුතියි.
ගරු කථානායකතුමනි, මිනුවන්ගොඩ ආශ්‍රිතව පළවෙනි රෝගියා වාර්තා වන්නේ පසුගිය 10 මාසයේ 3 එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වශයෙන් 4 ප්‍රකාශයට පත් කරනවා. විශේෂයෙන්ම ප්‍රශ්න ගණනාවක් අහලා තියෙන නිසා ඒවට සමස්තවත් නිශ්චිත වශයෙන් උත් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පළමුවෙන්ම කියන්න ඕනි, ඔබතුමා අහුවා මේ සම්බන්ධයෙන් මෙම රෝගියා වාර්තා වුණාම ඇයි ඒ රෝගියාට රෝගිය ආවේ කොහොමද කියලා ආණ්ඩුව මේ වෙනකන් උත්තරයක් දීලා නැත්තේ කියලා. අපි පළමුවෙන්ම කටයුතු කළේ කාරණා දෙකක් ඔස්සේ. එකක්, මේ රෝගය වාර්තා වුණේ කොහොමද කියන එක, රෝගියාට මේ රෝගය ආවේ කොහොමද කියන එක හොයන්න අපි අප්‍රමාදීව පරීක්ෂණ කටයුතු පටන් ගත්තා. ඒ වගේම මෙම රෝගියා දැනගත් වහාම ඉතාම ෂණිකේ අපි ගත්ත පියවර තමයි මෙම රෝගය බෝවීම වැළැක්වීම සඳහා මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සිටි 1500ක් පමණ වන සේවකයින් වහාම නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යාමත්, ඒ වගේම එම සියලු දෙනාම කඩිනමින් PCR පරීක්ෂණවලට යොමු කිරීම. ඒ නිසා අපි මේ වන විටත් සොයමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය දත්ත තොරතුරු අප වෙත ලැබෙමින් පවතිනවා. නමුත් පාර්ලිමේන්තුවට මෙම මිනුවන්ගොඩ රෝගී පළවෙනි රෝගියාට රෝගය ආවේ කොහොමද කියන එක ගැන ප්‍රකාශයක් කරනකොට වගකීමකින් කළ යුතු නිසා අප ටික කාලයක් ඉල්ලා සිටිනවා අපට ලැබී තිබෙන තොරතුරු නිවැරදි වශයෙන්ම තහවුරු කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ ප්‍රධානම අරමුණ උනේ මෙම රෝගියා දැනගත්ත වහාම මෙම රෝගිය පැතිරීම සම්පූර්ණයෙන්ම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම. ඒ සඳහා අප ප්‍රජයක් විදියට හැම වෙලේම කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශයේ විශේෂඥ වරුන්ගේ උපදෙස් අනුව. මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමත්, ගරු අග්‍රාමාත්‍යතුමත් සෑම වෙතම මා වෙත උපදෙස් ලබා දෙනු ලබනවා. ඒ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග සොයා බලනවා. ජනාධිපතිතුමා, ගරු හමුදාපති, ත්‍රිවිධ හමුදාපතිතුමන්ලා තුම්පලත්, පොලිස්පතිතුමත්, සෞඛ්‍ය අංශයේ විශේෂඥවරුනුත්, ප්‍රධානීනුත්, ඒ සියලු දෙනාම අපව කැඳවලා සෑම දිනකම මේ සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ මතය විමසලා ඔවුන් ඉදිරිපත් කරන යෝජනා රජයක් විදිහට ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ කාරණේදී අපි සඳහන් කරන්න ඕනි, මේ PCR පරීක්ෂණයක නිරවද්‍යතාවය විශේෂඥ වෛද්‍යවරු කියන්නේ 70%යි කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක්ගෙන් සොබ් එකක් ගන්න ගියාම ඒක හරියට ගත්තේ නැත්තම් ඒත් ඒ එන වார்த்தාව නිවැරදි වார்த்தාවක් වෙන්න නොවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක ලෝක වසංගතයක්. ලෝක වසංගතයක් තියෙන වෙලාවක මේ රෝගයට එන්නතක් පැහැදිලිව සොයාගත්තාට පසු වෙනකරුත් ඒ වගේම ඒ එන්නත ලංකාවේ ඉන්න ඔක්කොටම විදලා ඉවර කරනකරුත් මේ තත්ත්වෙන් සම්පූර්ණ ගැලවීමක් වෙන්න අපට පුළුවන් කමක් නැහැ. මුළු ලෝකයෙන්ම මේ වසංගතය තුරන් වෙන තුරු ඔබතුමන්ලා දන්නවා අපේ සමාජයේ පසුගිය අගෝස්තු මාස දෙවෙනිදායින් පස්සේ මාස ගණනාවක් තිස්සේ සමාජය තුළින් රෝගීන් වාර්තා වුණේ නැහැ. සෑම අංශයකම කරන ලද පරීක්ෂණ 40,000ක් කරලා මාස ගාණක් තිස්සේ රෝගීන් වාර්තා වුණේ නැති වුණාම මම එක මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා සමාජය තුළින් රෝගීන් මතුවෙන්නේ නැහැ. හැබැයි අපි අපට පිටරට සිටින අපේ විදේශ ශ්‍රමිකයන් 50,000කට අධික සංඛ්‍යාවක් කියනවා ඔවුන්ගේ මූලික පහසුකම්වත් නැතුව ඔවුන් මැද පෙරදිග සිටිනවා. නොයෙකුත් තැන්වල සිටිනවා. ඒ මූලික පහසුකම් සපයා ගන්නට බැරුව ඉන්න ඒ මැද පෙරදිග සහ ඇතුළු සේවකයින් ලංකාවට ගෙනත් දෙන්න කියලා ඔවුන් රජයෙන් ඉල්ලීම් කරා. ඒ අනුව සමාජය තුළ රෝගීන් නැතුව සිටියත් අපට මේ 30,000-40,000ක් වෙච්ච මැද පෙරදිග සේවක සංඛ්‍යාව ලංකාවට ගේන්න සිද්ධ වුණා. ඒ අය ගේනකොට ඒ අය ගුවන් තොටුපළේදී එයත් එක ගැටෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල ගැටෙනවා. නොයෙකුත් ආකාරයට මේ පළවෙනි මිනුවන්ගොඩ රෝගියා මුවන අවස්ථාවෙත් ඊට පෙරත් අපේ රෝහල්වල COVID-19 රෝගීන් 200කට අධික සංඛ්‍යාවක් හැම වෙලෙම ප්‍රතිකාර ගත්තා. මොකද පිටරට සිට එන අපේ අය රෝගීන් විදිහට ලංකාවට ආවට පස්සේ වාර්තා වෙනවා. අපි රටක් විදිහට වගකීමකින් මේ පාර්ලිමේන්තුවට කියනවා අපි කිසිම රෝගියෙක් ලංකාවට රෝගියෙක් ගේන්නේ නැහැ. හැබැයි අපි ඇයට දැනුම් දීලා තියෙනවා PCR පරීක්ෂණය කරගෙන එන්න කියලා පැය 24ක් ඇතුළත. ඒ වාර්තාව ආවට විශේෂඥයින්ගේ මතය තියෙන්නේ ඔවුන් අපිට කියන්නේ රෝගයේ රෝගී ලක්ෂණ PCR පරීක්ෂණයකදීත් එළියට එන්න යම් දින කීපයක් යනවා. පළවෙනි දවස් 7 තමයි බොහෝ වෙලාවට මේ රෝගිය පතුරන්නේ කියලා. ඉතින් ඒක නිසා එතනින් එළියට එනකොට රෝගිය තිබුණත් පරීක්ෂණයට අහු නොවි ලංකාවේ ගුවන්තොටුපළට එන සෑම කෙනෙක්ගේම PCR පරීක්ෂණයකට අපි ලක් කරනවා. ඒ පරීක්ෂණවලදී අපිට රෝගීන් විදියට ඔවුන්ව හමු වෙනවා. ඒ නිසා ඒ අය නිරන්තරයෙන්ම අපේ රෝහල්වල ප්‍රතිකාර ගත්ත පසුගිය මාස ගණනාවෙම පිටරටින් සිට එන අපේම ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගේන අය සහ ඉතුරු අය ලංකාවට ගෙනීමේදී රෝගීන් විදියට අපිට හමු වෙච්ච අය. ඉතින් ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනි ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල තත්ත්වය ගැන ගරු විපක්ෂ නායකතුමා කිව්වා යම් යම් අය ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඒවා අපි රජයක් විදිහට හමුදාව බාරේ මේ නිරෝධායන මධ්‍යස්ථාන ගණනාවක් නඩත්තු වෙනවා. ඒ හැම එකම 10,000කට අධික පිරිසක් අපි නඩත්තු කරගෙන යනවා. ඒ සියලු දෙනාම පසුගිය කාලේ මාධ්‍යවල ඔබතුමන්ලට පේන්න ඇති මොනතරම් ප්‍රශංසාවක් රජයට ලක් කරාද කියලා. ඉතින් ඒක නිසා ඒ අයගේ එක්කෙනෙක් දෙන්නෙක්ට මොන හරි අඩුපාඩුවක් වුණා නම් අපි ඒ ගැන සොයලා බලන්නම්. ඒ අය නිරන්තරයෙන් අපට එළියට ඒ නිරෝධායන මධ්‍යස්ථාන වලින් එළියට යනකොට අපට කියන රජයට ප්‍රශංසාව හිමි කරනවා ඔවුන්ගේ. ඒ වගේම ඔබතුමා ගුවන් යානයේ තොරතුරු අහලා තිබුණා. ඒ ගුවන් යානාවට ගෙනීම සඳහා අවසර ලබා දුන්නේ ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය. එම ගුවන් යානයේ පැමිණි මගීන් සංඛ්‍යාව 48ක්. එම ගුවන් යානයේ ඉන්දිය ජාතිකයින් මෙරට පැමිණියේද නැත. ඒ වගේම එම ගුවන් යානයේ පැමිණි අය නිරෝධායනය වෙච්ච කාල සීමාව සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 20 දක්වා. එම ගුවන් යානයේ පැමිණි සියලු දෙනාම ආයතනික නිරෝධායනයකට ලක් වුණා කොස්කොට ප්‍රදේශයේ තියෙන ෂෙරටන් හෝටලේ. ඒගොල්ල දවස් 14ක් ඒ ෂෙරටන් හෝටලේ නිරෝධායනය වුණා වගේම ස්වයන් නිරෝධායනය තවත් දවස් 14ක් ඔවුන්ගේ නිවෙස්වල සිදු කළා. ඒ වගේම ආයතනික නිරෝධායනය ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ අධීක්ෂණය යටතේ ස්වයන් නිරෝධායනය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේදී තමයි සිදු කරන්නේ. ගරු කථානායකතුමනි, ඒ වගේම විපක්ෂ නායකතුමා අහලා තිබුණා ඒ අයට මුදල් ප්‍රතිපාදන ලබා දෙනවද කියලා මේ ඇඳිරි නීතිය පැනවීම් වෙච්ච ප්‍රදේශවල. ඒකට මම මේ උත්තරය කියන්න ඕනි. කොවිඩ් 19 පැතිරයාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින්ම රෝගීන් වාර්තා වී තිබේ. එම ප්‍රදේශවල මහජනතාව සංචරණය සීමා කිරීම සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් පරිදි සහන සැලසීමට රජය කටයුතු කරනු ලැබේ. ඒ යටතේ දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කය තුල සැලකිය යුතු පිරිසකගේ නිරෝධායන කටයුතු ආරම්භ කර ඇති අතර එම පුද්ගලයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ සැපයීම සඳහා මෙම සහන කටයුතු වලට ඍජුවම සම්බන්ධ වන නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා දැරීමට සිදුවන වියදම් පියවා ගැනීමට සහ සිදු කළ යුතු වෙනත් අවශ්‍ය වියදම් දැරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ. ඒ අනුව ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බලා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට මහා භාණ්ඩාගාරයේ විසින් කටයුතු කරනු ලැබේ. 7 වන ප්‍රශ්නය ඉහත සඳහන් ආකාරයට කොවිඩ් 19 පැතිරීමේ හේතුවෙන් සංචරණය සීමා කර ඇති හෝ පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන දිස්ත්‍රික්කවල එම හේතුවෙන් ජීවනෝපාය අහිම් වන පවුල් සඳහා මීට පෙරද රජය විසින් සහන සැලසූ ආකාරයට රුපියල් 5000ක දීමනාව ගෙවීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිදු කර ඇති ඉල්ලීම අනුව මහජන සංචරණය සීමා කිරීම සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සිදු කර ඇති ප්‍රදේශවල ජීවනෝපාය අහිමි වූ පවුල් වෙත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ රුපියල් 5000ක දීමනාවක් ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී තිබේ. අත්‍යවශ්‍යතාවය පරිදි අනෙකුත් ප්‍රදේශ සඳහාද දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ තීරණ පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
බොහොම ස්තුතියි. පවුල් ලක්ෂණ කිරේලන්ට
අපේ රිෂාඩ් බදුදින මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවේ තියෙන අයිතියක් තියෙනවා. ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ඒක සාර්ථක කරගන්න.
එතුමාට ඉල්ලන්නේ කියන්නේ
අවසර ලබා දෙනවා නම් ගරු කථානායකතුමනි, රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට අද දින ඉඳන් කටයුතු කරනවා කියන එක අපිට දැනගන්න ලැබුණා. මේ වෙනකොට රුපියල් 5000ක්, ඒක තමයි රුපියල් 5000ක දීමනාව. දැන් මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට ඇඳිරි නීතිය ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අපිට දැනගන්නට ලැබුණා පොලිස් බල ප්‍රදේශ 3කට පමණයි, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ, මේ බල ප්‍රදේශ 3ට පමණයි මුදල් වෙන් කරලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අනිත් පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ආසන මට්ටමින් ගත්තොත් ආසන 3කට පමණයි මුදල් වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13න් ආසන 9කටම පොලිස් ඇඳිරි නීතිය බල ප්‍රකාශ කරලා තියෙනවා. ඒක හින්දා විශාල අසාධාරණයකට පත් වෙලා තියෙනවා මේ සෙසු ප්‍රදේශවල ජීවත් වෙන අයට තමන්ගේ දෛනික දීමනාවන් වැටුප් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරලා හැකි ඉක්මනින් ගම්පහ දිස්ත්‍රික්කයේ අනිත් ආසන 9 ජීවත් වෙන, එහෙම නැත්නම් පොලිස් බල ප්‍රදේශ 3ට අමතරව අනිත් 16ටමත් ලබා දෙන්න කටයුතු කරන්න රුපියල් 5000 ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ලබා දෙන 5000 හරි ඒ ප්‍රදේශ වලටත් ලබා දෙන්න හැකි ඉක්මනින්. දැන් මේ වෙනකොට සති දෙකක් ගත වෙලා තියෙනවා.
එතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් හැටියට දෙන්න ඕනි. මේ වෙනකොට හඳුනාගත්ත මුලින්ම ඇඳිරි නීතිය දාපු පොලිස් වසන් කීපයට තමයි ලබා දෙන්න කටයුතු කරේ. ඒ මුදල් ඉල්ලීම් කරපු අනුකූල අනුව ඉදිරියේදී ඉදිරි පොලිස් වසන් වලටත් ලබා දෙන්න වගකීමෙන් කටයුතු කරනවා කියන එක පැහැදිලි කරලා කියන්න ඕනි. මොකද අපි දැක්ක පහුගිය මුල්ම අවස්ථාවේ මේ කොවිඩ් වසංගතය ඇති වෙච්ච අවස්ථාවේ තෝරාගත්ත ඒ කමිටුව හරහා මේක ක්‍රියාත්මක කරන්න අද වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ හැම කොට්ටාසයකම කටයුතු කරලා තියෙනවා. ඒ මුල් වසන් පොලිස් වසන් කීපය 4 තුල අනික් කෙව්වත් ඉදිරියට ලබා දෙන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි.